ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද දෙසැම්බර් මාසේ 27 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. ගෙවෙන වසරේ ලංකාවට ආපු සංචාරකයන් ප්‍රමාණය 20 ලක්ෂයේ සීමාව ඉක්මවා ගියපු දිනයක් ඇටියට ඊයේ දිනය සඳහන් කරන්න පුළුවන්. 20 ලක්ෂය දරන අංකය සහිත, ඒ කියන්නේ ලංකාවට ආපු 20 ලක්ෂ වෙන සංචාරකයා ඊයේ උදේ තායිලන්තයේ බැංකොක් ඉඳලා ආපු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කොළඹට ආවා, ශ්‍රී ලංකාවට ආවා. තායිලන්ත මාධ්‍යවේදියෙකු වන ප්‍රසාන් ඉන්කනන් මේ වසරේ ලංකාවට ආපු 20 ලක්ෂ වෙන සංචාරකයා හැටියට වාර්තා පොත් අතරට එක්ුණා. ඔහුත් එක්ක 3 දෙනෙකුගෙන් යුත් සංචාරක කණ්ඩායමක් ලංකාවට ආවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගුවන්තොටුපලේදී ඔවුන් උණුසුම් ආකාරයෙන් පිළිගත්තා. ඒ අනුව එක් වසරක් තුර ලංකාවට ආපු සංචාරකයන් ගණන 20 ලක්ෂයේ සීමාව ඉක්මවා ගිහිල්ලා තිබුණේ වසර 5කට පසුව. මීට කලින් සංචාරක පැමිණීම 20 ලක්ෂයේ සීමාව ඉක්මවා ගිහිල්ලා තිබුණේ 2016, 17, 18 කියන වසරවලදී. කොමුණත් මේ දෙසැම්බර් මාසේ ඊයේ දිනේ දක්වා විතරක් සංචාරකයන් 195,127 දෙනෙක් ලංකාවට ඇවිල්ලා තිබුණා මේ ගෙවෙන දෙසැම්බර් මාසයේදී පමණක්. දෙසැම්බර් 31 වෙනිදා වන විට 250,000 සීමාව ඉක්මවා යනවා කියලා තමයි රජය අපේක්ෂා කරන්නේ. කොමුණත් මීට පෙර එක් මාසයක් ඇතුළත ලංකාවට ආපු විදේශ සංචාරකයන් 250,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තිබුණේ 2019 පෙබරවාරි මාසේ විතරයි. කොමුණත් විවිධ තත්වයන් නිසා සංචාරක ආකර්ෂණ අඩුවලා තිබුණත් නැවතත් සංචාරක පැමිණීම් සිදුවන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. යනුව 20 ලක්ෂය වෙන සංචාරකයාත් ඊයේ දවසේ ශ්‍රී ලංකාවට පැමිණියා. වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ දවසේ කොළඹ මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගිහිල්ලා එහි සාකච්ඡාවක් සිද්ධ කරා, නිරීක්ෂණයක් සිද්ධ කරා, ප්‍රධාන ධාරාවන් කීපයක් පිළිබඳව අවධානය යොමු කරලා සුදුසුම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරලා මේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට ඵලදායි රෝහලක් ලෙස ඉක්මනින් සංවර්ධනය කරන්න පියවර ගන්නවා කියලා ඔහු සඳහන් කළා. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහ සාකච්ඡාවකට එක්වෙමින් තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් පළ කළේ. ඔහු කිව්වේ මේ තමන්ගේ දුරේ රාජකාරිය ආරම්භ කිරීමෙන් පස්සේ රජ්‍ය රෝහලක සිද්ධ කරපු පළවෙනි නිරීක්ෂණ චාරිකාව මෙය කියලා. ඇමතිවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කළා. අදාළ ඉදිරි සැලසුම් සකස් කරන්න අමාත්‍යාංශයේ නිලධාරීන් සමග, වෛද්‍යවරුන් සමග, රෝහල් කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක් සිද්ධ කරලා තිබුණා. මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යතු ආකාරය, සංවර්ධනය කළ යුතු ආකාරය, නිර්දේශ ඉදිරිපත් කරන්න අමාත්‍යවරයා පත් කර තිබෙන විශේෂ කමිටුව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ ව්‍යාපෘති යෝජනාවලිය සකස් කරමින් සිටිනවා කියලත් සඳහන් කරලා තිබුණා. කොමනත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සෞඛ්‍ය කේන්ද්ර කරගත්තු සංචාරක ව්‍යාපාරංශයෙන් ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙලා තියෙනවා කියලත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පත්වීමෙන් පස්සේ රජ රෝහලක කරපු පළවෙනි නිරීක්ෂණ චාරිකාවේදීම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල වඩා ක්‍රියාකාරීව ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව, සංවර්ධන කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැපයීම සිද්ධ කරන බව මේ සාකච්ඡාවෙන් අනතුරුව සඳහන් කරලා තිබුණා. මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූර්යපරම මහතා ඉදිරියේ ආර්ථිකයට බලපාන කාරණා පිළිබඳව ඊයේ සඳහන් කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සලසන්න රජයේ අලුත් පියවර රැසක් අරගෙන තියෙනවා කියලයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය, ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ කරුණු දැක්වීම මේ සඳහා ජනාධිපති කේන්ද්‍රයේ ඊයේ දවසේ කැඳවලා තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් තමයි මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ.
ණය අරගෙන අපහසුතාවයට පත් වෙලා ඉන්න ස්ටේජ් 3 ඩිෆෝල්ටර්ස්ලා විදියට ඉන්න ණය ලබාගත්තු පිරිසෙන් 99%ක්ම හිටියේ තමන්ගත්තු ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් මිලියන 25ට වඩා අඩු පිරිස. වැඩිම පිරිසකට වැඩිම ප්‍රතිලාභයක් ලබා දෙන විදියට තමයි පරාටේ එක්ස්ටෙන්ෂන් එකක් වගේම ඒ තුලින් දෙන මේ රිලීෆ් මෙකනිසම් එක, එහෙම නැත්නම් සහන ක්‍රමවේද අපි ක්‍රියාත්මක කරේ. ඒ තුලින් වැඩ කොටස් කීපයක් තුළ මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගන්නට අවශ්‍ය කටයුතු මේ වෙනම අවසාන කරලා තියෙනවා. ඒ තමයි එක පැත්තකින් මාස 3කින් විතර පරාටේ සස්පෙන්ෂන් එක කල් දමලා තියෙනවා. ඊළඟට තමයි එතනින් නතර වෙන්නේ නැතුව රුපියල් මිලියන 25ට අඩු ප්‍රාග්ධන සීමාවේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහන කාලය මාස 12කින් දීර්ඝ කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒගොල්ලන්ට වැඩි කාල සීමාවක් ලබා දෙනවා තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම, ජාත්‍යන්තර ආයතනයත් එක්ක තියෙන සාකච්ඡා වගේම සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තාල රාමුවක් අවශ්‍ය කරනවා. තමන් අරගෙන තියෙන ණය නැවත වතාවක් රිස්ට්‍රක්චර් කරලා ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේ ගමනින් ඉදිරියට යන්න. මිලියන 50ට වඩා වැඩි පිරිසට මාස 3කින් පරාටේ සස්පෙන්ෂන් එක එක්ස්පයර් වුණාට අවසන් වුණාට තවත් මාස 3ක් ලැබෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කාලය මාස 6ක් බැංකුත් එක්ක සාකච්ඡා කරගෙන ඉදිරියට ගමන යන්නට.
ලංකාවේ විදුලි බල අර්බුදය සම්බන්ධයෙනුත් ඊයේ දිනේ අදහස් පළ වුණා. ලංකාව කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් වෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් කරලා දරා ගන්න පුළුවන් සාධාරණ මිලකට බලශක්තිය ලබා දෙන්න අලුත් රජය කටයුතු කරනවා කියලා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර් ජයකොඩි මහතා සඳහන් කළා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් පිරිසක් එක්ක ඊයේ අමාත්‍යංශයේ තිබුණු මාධ්‍ය හමුවකදී තමයි අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් පළ කළේ. කොමනත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට සම්බන්ධ ආයතනවල නියෝජිතයින් එක්ක එම ව්‍යාපෘති මුහුණ දීලා තියෙන ගැටලු, ව්‍යාපෘති වල වර්තමාන තත්ත්වය, ඒ වගේම ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡාවට ලක් වෙලා තිබුණා. කොමනක් මේ පුනර්ජනනීය ව්‍යාපෘතියන් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවකින් යුත් ජාතික විදුලි බල පද්ධතියට ධාරිතාවක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉහළ හැකියාවකුත් තියෙනවා කියලා අනාවරණ වුණා කියලා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා. මේ තත්ත්වය පිළිබඳව අදහස් පළ කරපු ඉංජිනේරු කුමාර් ජයකොඩි විශේෂ භාර අමාත්‍යවරයා.
රිනියබල් එනර්ජි ගවර්මන්ට් එකේ පොලිසි එකක් විදිහට පැවතගෙන ආව වේගයට වැඩි ඉක්මනට අපිට මේක රීච් කරන්න ඕනේ කියලා. මොකද ඉස්සරහට එන රික්වයර්මන්ට් එක වගේම රට පැත්තෙන් ගත්තත් අපි තිබුණ තැනින් අපි උඩට ගන්න වෙලා තියෙනවා. ඒකට එනර්ජි වලට තමයි ලොකු පාට් එකක් තියෙන්නේ. මොකද එනර්ජි නැතුව අපි ජෙනරල් පබ්ලික් එක විතරක් නෙමෙයි ඉන්ඩස්ට්‍රි පැත්ත අපිට බූස් කරගන්න අමාරුයි. එනර්ජි එකේ ලීස් කෝස්ට් කියන අපි කන්සෙප්ට් එකේ තමයි අපි යන්නේ. මොකද අපි කොච්චර එනර්ජි තිබුණත් වැඩන්නේ අපි රීජන් එකේ අපි හොඳ තැනකට අපේ ටැරිෆ් එක ගේන්න බැරි වුණොත් එහෙම අනිවාර්යෙන් අපිට මේ ඉන්වෙස්ටර්ස්ලාවට අපි මේක එනර්ජි එක පාවිච්චි කරන්න ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ. ඉතින් ඒක අපිට අත්දකින්නවා. මොකද මේ රීජන් එකේ අපි හයස්ම තැනක ඉන්නේ කොස්ට් එක පැත්තෙන් බැලුවාම. ඉතින් ඇත්තටම ඒකට මම හිතනවා හැමෝම ඉන්වෙස්ටර්ස්ලා උදව් කරයි කියලා. ඉන්වෙස්ටර්ස්ලා ගැනත් අපි හිතලා වැඩ කරන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. මොකද එනර්ජි ජෙනරේෂන් පැත්ත ප්‍රයිවට් ඕන තරම් ඉන්වෙස්ට් කරන්න අපි ඉඩ දීලා තියෙනවා දැන් වගේම. හැබැයි අර ක්‍රමවේද ටිකක් අපි වෙනස් වෙයි හොඳ පැත්තට. ඒ කියන්නේ අපිට වින් වින් සිටුේෂන් එකකට අපි යන්න ඕනේ දෙගොල්ලොම.
මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දවසේ අභියෝගයක් ලබා දුන්නා. මෙතෙක් කල් කුඩු භාවිතා කරන කෙනා එල්ලුවත් කුඩු ගේන කෙනා එල්ලුවේ නැහැ කියලා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළා. මද්‍රව්‍ය උදුර තුරන් කරන්න අවශ්‍ය නීතිමය පීවර ගන්න කිසිම දේශපාලනමය බාධාවක් නැහැ කියලත් ඔහු සඳහන් කළා. කොළොන්නරු ප්‍රාදේශීය කම් කාර්යාලයේ ඊයේ තිබුණු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමයි ඔහු මේ අදහස් පළ කළේ. ඔහු පෙන්වලා දුන්නේ ලබන වසරේ ඉඳලා මද්‍රව්‍ය උදුරෙන් ලංකාවේ තරුණයින් බේරා ගන්න සියලු පීවර ගන්නවා කියලා. ඒ අනුව මද්‍රව්‍ය නිවාරණය කිරීමට රටපුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කරන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා සඳහන් වුණා. ඒ වගේම මාධ්‍ය සංදර්ශනයක් නොවී මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව නගරයේ මත් උදුර වැඩිම නගරයක්. පාසල් දරුවන් මත් උදුරට ගොදුරවීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා තියෙනවා. විෂමද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව ගන්න නීතිමය ක්‍රියාමාර්ගවලදී කිසිදු දේශපාලනීය මැදිහත්වීමක් නොකරන්න කියලත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී එම අවස්ථාවේ නොහිටියත් කතානායකවරයාගෙන් එම නැත්නම් පාර්ලිමේන්තුවේ මූලාසනී මන්ත්‍රීවරයාගෙන් විමසලා තිබුණා. යලි තෙලමෙන සඳුදා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.